සක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි අදත් ගාල්ල කරාපිටිය මේ විහාරස්ථානයේ ධර්මශාලා මන්දිරයට මේ හැම දෙනාම එකතු වුණේ රැස් වුණේ ලොකු බලාපොරොත්තු රැසක් සන්ධාන තුල ඇති කරගෙන පහල කරගෙන පින්වතුනි අදින් මේ උදා වෙන්නේ උතුම් වූ වෙසක් සතියයි හැම දෙනාගේම සන්ධාන තුල බුදු ගුණ උපදින පහළ වෙන සිහි වෙන ඒ අනුවම සිතන කියන කරන පුණ්‍යමය ක්‍රියාදාමයන්ගෙන් හැම දෙනාගේම ජීවිත පිරි ඉතිරි යන බුදු ගුණ බලයෙන් සුවපත් වෙන සපවත් වෙන පුණ්‍යමය අවධියයි මේ උදා වෙන්නේ. මේ උදා වෙන වෙසක් සමයත් සමගම අපේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව තථාගතයන් වහන්සේ පිළිබඳව අපි විවිධ ආකාරයේ අදහස් සංකල්ප ඇති කරගෙන අපි එකිනෙකා තම තමන්ගේ ශක්ති පරිද්දෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන උන්වහන්සේ උදෙසා තෙල් මල් පහනින් හෝ යම් පූජාවක් පවත්වන්නට පෙළඹෙන වාසනාවන්තමය අවධිය මේ අවධිය මේ කාලය. පින්වතුනි සැබවින්ම මේ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රූවරු අතරින් ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරයන් වහන්සේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. හැබැයි අපි ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේය කියලා නමින් හැඳුන්වට මදි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අන්‍ය ආගමික ශ්‍රාවකයන්ද තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව හඳුන්වා ගන්නේ උහමමයි. එනිසා අපිත් අන්‍ය ආගමිකයින් මෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර්ථයෙන් තොර වූ හැඳින්වීමක් කරලා පළක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු ශාස්ත්‍රූන් අතරෙහි අති විශිෂ්ට වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ මොන මොන හේතු නිසාද කියලා සනාථ කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි කියලා. අපි බණපදයක් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයක්. තථාගතයන් වහන්සේ නමක් තවත් තථාගතයන් වහන්සේ නමකගේ ගුණ, ඒ කියන්නේ බුදුවරයන් වහන්සේ නමත් තවත් බුදුවරයන් වහන්සේ නමකගේ ගුණ කල්පයක් මුළුල්ලේ නොනැවති කියාගෙන ගියොත් කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ, කල්පයක් මුළුල්ලේ කියාගෙන ගියොත් කල්පය ගෙවිලා අවසන් වේවි බුදු ගුණ කියලා නිම කරන්න බැරිය. එතකොට පැහැදිලිව ඔබට බුදුවරයන් වහන්සේ නමකටවත් කල්පයක් මුළුල්ලේ බුදු ගුණ කියලා ඉවර කරන්න බෑ. එච්චර බුදු ගුණ අනන්තයි. බුද්ධ ගුණය අවිශය වූ ගුණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේද හඳුන්වා වදාළේ. කල්පයක් මුළුල්ලේ කියා නිම කරන්න බැරි සම්බුදු ගුණ ඇති ඔබෙත් මගෙත් ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව තම තමන්ට තියෙන දැනුම, අපට තියෙන දැනුම කොච්චරද, කොපමණද, කෙබඳුද කියලා හොයලා විමසලා බලන එක හොඳයි. තම තමන්ගේ හද ගැබටම ඉබිලා ඔබට කොච්චර වෙලාවක් බුදුහාමුදුරුවන්ගේ ගුණ කියන්න පුළුවන්ද? ඔබට පිටු කීයක් ඔබේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව ලියන්න පුළුවන්ද? ඔබෙන් ප්‍රශ්න කරලා බැලුවොත් ඔබට දැනේවි අපි අපේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව තියෙන්නේ කොච්චරනම් අල්ප වූ ස්වල්ප වූ දැනුමක්ද කියලා. කල්පයක් මුළුල්ලේ කියා ගන්න බැරි ගුණ ඇති බුදුහාමුදුරුවෝ ගැන අපට තියෙන්නේ විනාඩි කීයක් ඒ ගැන හිතන්නද, කියන්නද, ලියන්නද කියලා අපි කල්පනා කරලා බැලුවොත් තමයි අපට තේරෙන්නේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපි හඳුනාගෙනද නැද්ද කියලා. සැබවින්ම පින්වතුනි, අපේ බුදුහාමුදුරුවන්ව හඳුනගත්ත ප්‍රමාණය අඩුයි. හැබැයි අපි හිතාගෙන ඉන්නවා අපි හුඟක් දෙනෙක් බුදුහාමුදුරුවන්ව දන්නවා, හඳුනනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු දන මඩල ළඟ ඉන්න ශ්‍රාවකයෙක් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේගේ ඉගැන්වීම් හා අපි ළඟ තියෙන මතිමතාන්තරත් එක්ක සංසන්දනාත්මක විමර්ශනාත්මක ගවේෂණයක් කළහොත් අපි ළඟ තියෙන දර්ශනය ලෝකෝත්තර මඟ පිළිබඳව නෙමෙයි, එදිනෙදා කරන වත්පිළිවෙත් ටික පිළිබඳව පවා දාන සීල භාවනාදී වශයෙන් යොදා ගන්න වැඩපිළිවෙල පවා මේ බුද්ධ මාර්ගයේද බුද්ධ අනුශාසනාවද කියලා හිතෙන තරමට එහෙම ගවේෂණයක් කළොත් ඔබට ඔබ තුලින්ම අදහස් පහළ වේවි. ඉංගසනි අපි බුදුහාමුදුරුවන්ව සැබවින් හඳුනගත්තනම් බුදුරජාණන් වහන්සේ නිරන්තරවම අපි සමීපේ වැඩ ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා. දැන් අපට බුදුහාමුදුරු හුඟක් දුරස්. බුදුහාමුදුරු හුඟක් ඈතයි. බුදුරජාණන් වහන්සේ ළඟට අපි තාම සමීප වෙලා නැහැ වගේ. මේ වෙලඹෙන වෙසක් සමයේ අපි බුදුරජාණන් වහන්සේගේ සමීපයට යන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දකුණු දන මඩල ළඟ ඉන්න බුද්ධ ශ්‍රාවකේ ශ්‍රාවිකාවක් වෙන්න ඕන. උන්වහන්සේගේ සමීපේම ඉන්න ශ්‍රාවකේ ශ්‍රාවිකාවක් වෙන්නේ කොහොමද කියලා අපි දැන ඉගෙන ගන්න ඕන. ජේතවනාරාමේ ළඟම හිටියා. බුදුරජාණන් වහන්සේට බොහොම සමීපයි ජීවත් වුණු ස්ථානය. නමුත් ජේතවනාරාමයේ ආසන්නෙම හිටියා බුදුහාමුදුරුවන්ට බොහෝම දුරස් අය. යදුන් ගණන් ඈත අය හිටියා බුදුහාමුදුරුවන්ට හරි සමීප අය. නිතර බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේම හිටපු අය හිටියා. ජේතවනාරාමේ අල්ලපු වැටේ ඉන්නවා වගේ සමීප අය හිටියා. එනිසා අපි ළඟ හිටියත් බුදුහාමුදුරුවන්ට දුරස් වගේ කියලා හිතෙන විදිහට නෙමෙයි. ඈතින් හිටියත් අපි බුදුහාමුදුරුවෝ ළඟයි ඉන්නේ කියලා හිතන විදිහට අපේ ජීවිත වෙනස් වෙන්න ඕන, සකස් වෙන්න ඕන. එහෙනම් ඒ සඳහා බුදුහාමුදුරුවෝ ගැන හඳුන ගන්න ඕන. බුදුහාමුදුරුවෝ ගැන දැනගත්තොත් හඳුනගත්තොත් තමයි අපට උන්වහන්සේ පිළිබඳව ගුණ ගෞරවයක් පහළ වෙන්නේ. එච්චරක් නෙමෙයි, මම බුද්ධ ශ්‍රාවකේ කියන මහ අභිමානය, ඒ අභිමානවත් ප්‍රකාශනය ලෝකෙ ඉදිරියේ තබන්න පුළුවන්කම තියෙන්නේ උන්වහන්සේව හඳුනගත්තොත්. ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙනවා අපේ ආර්ය මහා සංඝ රුවන පවා අන්‍ය ශාස්ත්‍රූවරුන්ගේ ආරාමවලට ගිය වෙලාවල ඒත් කියනවා ගෞතමයන් වහන්සේ සියලු දේ අනිත්‍යයි කියලා උගන්වනවා, අපිත් සියලු දේ අනිත්‍යයි කියලා උගන්වනවා. ඉතින් මොකද්ද ගෞතමයන් වහන්සේගේ අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ වෙනස? දෙන්නම එක බණක් නේ කියන්නේ. ගෞතමයන් වහන්සේත් කියනවා ප්‍රමාණයක් නැතුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, සිව් විහරණයෙන් නිරතුරුව ගත කරන්න කියලා. අපිත් එහෙමම දේශනා කරනවානේ, එහෙමම උගන්වනවානේ. ඉතින් ගෞතමයන් වහන්සේගේ අපේ වෙනස මොකක්ද? ගෞතමයන් වහන්සේ දුකින් මිදෙන්න, දුක පිරිසිඳ දකින්නයි බණ කියන්නේ කියලා කියනවා. ඉතින් අපිත් කියන්නේ ඒකමනේ. මොකද්ද ගෞතමයන් වහන්සේගේ යපේ වෙනස? මෙන්න මෙහෙම අහපු අවස්ථා තියෙනවා. හොඳයි, අද ඔබෙන් කවුරු හරි ප්‍රශ්න කළොත් ඔය ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි කියන ඔබේ බුදුහාමුදුරුවන්ගේ මගේ ශාස්ත්‍රූවරයාගේ වෙනස මොකක්ද? මගේ ශාස්ත්‍රූවරයාත් නිවනක් විමුක්තියක් ගැන දේශනා කරනවා, දුකින් මිදීමක් ගැන කියනවා. ගෞතම බුදුරජාණන් වහන්සේත් එහෙම දේශනාවක් කරනවා. ඉතින් අපේ සියලු ශාස්ත්‍රූවරු මේ විමුක්තියක් ගැන නිවනක් ගැන කතා කරලා තියෙනවානේ. මොකද්ද වෙනස? කොයි එකනොත් යන්නේ එක තැනටනේ කියලා එහෙම කතා කළොත් මොකද්ද අපට දෙන්න තියෙන උත්තරේ? අපේ විශිෂ්ටයි කියන අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ විශිෂ්ට ලක්ෂණ අන් ශාස්ත්‍රූවරුන් අතරේ, අන් ශාස්ත්‍රූ ධර්මයේ අතරේ මේ ශාස්ත්‍රුත්වය ධර්මත්වය විශේෂා දක්වන්නේ අපි කොහොමද? ඒ පිළිබඳව අපට තියෙන දැනුම අවබෝධය මොකද්ද? අපි හැම තැන්වල නිරුත්තර වෙලා නැද්ද? තාමත් එහෙම ප්‍රශ්නයක් නැගුණොත් නිරුත්තර වෙන බවක නොවේද අපි ඉන්නේ? ඒක සැබෑවක් නම් අපි අවංකව සැබෑ සිතින් ඒ බව පිළිගන්නවා නම් නොදන්නා බව දන්නවා නම් ඒක පඬිත භවයේ ලක්ෂණයක් වෙනවා. මම දන්නේ නැහැ කියලා දන්න කෙනා නොදන්න දේ දැන ගැනීම සඳහා පෙළඹෙනවා. ඒ නිසාම යා පඬිතෙක් වෙනවා. නොදැනම දන්නවාය කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක තමයි මෝඩකමේ ලක්ෂණය. එයා කවදාවත් පඬිතෙක් වෙන්නේ නැහැ. එනිසා අපි අකමැති වෙන්න පුළුවන්, රිදෙනවා වෙන්න පුළුවන්, නොදන්න බව පිළිගන්න. නමුත් ඒක තමා තමා තුළින් ඒ විනිශ්චය කරගෙන අපි දැනුවත් වෙන්නට ඕන, ඉගෙන ගන්නට ඕන ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව. අන්න ඒ සඳහා හොඳම හොඳ අවධිය තමයි මේ උදා වෙන්නේ. ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න අද මේ රටේ පහළ වෙන ඕනම කෙනෙකුට මේ දේශනාව බුද්ධ දේශනාවක් නෙමෙයි, මේ මග බුදු මග නෙමෙයි, මෙන්න මේක තමයි සැබෑ නිවන් දකින මග, මේක තමයි ලෝකෝත්තර මග, මේවා පසු කාලේ එකතු වෙච්ච ඒවා ලියපුවා කටුවාචාර්යවරුන්ගේ මත, මේවා බමුණු මත, මෙහෙම කියලා කිව්වහම ඒවා විශ්වාස කරගෙන පිළි අරගෙන නෛර්යානික ධර්මයේ අහකට දාන්න තරම් අපි දුබල දුර්වල වුණේ බුදුහාමුදුරුව ගැන නොදන්න නිසා. බුදුහාමුදුරුව ගැන දැනගෙන හිටියානම්, බුදුහාමුදුරුව කියලා කියන්නේ කවුද කියලා දන්නවනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්පූර්ණ කියවලා නොතිබුණත් උන්වහන්සේගේ දේශනාව මෙන්න මේ බඳු විය යුතුයි, මෙන්න මේ බඳු දිශාවකට නැමෙන බණක් උන්වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණනි, ගංගා යමුනා සරබු මහි අචිරවති, මේ ගංගාවල් පූර්ව දිශාවටම නැමිලා බර වෙලා හැරිලා තියෙන දිසාවටමයි ගලාගෙන යන්නේ. ඒ වගේ මහණනි මේ සද්ධර්මයක් නිවනටම හැරිලා නිවනටම බර වෙලා නිවනටමයි ගලාගෙන යන්නේ. බුදුහාමුදුරුව ගැන දැනගත්ත හඳුනාගත්ත කෙනා උන්වහන්සේ දේශනා කළ ධර්මය මොන වගේද මොන වගේ දිශාවකට හැරුණු දෙයක්ද කියලා දන්නවා. ඊට පරිබාහිර යමක් ලෝකෙට පහළ වෙනකොට ඒද දන්නවා මේක නම් වෙන්න බෑ. බුදුහාමුදුරුව කියන්නේ මේ බඳු ශාස්ත්‍රූවරයෙක් මේ බඳු ධර්මයක් දේශනා කළ කෙනෙක්. උන්වහන්සේගේ මූලික චර්යාවට මේ දේශනාව එකඟද ගැළපෙනවද කියන හැඟීම වැටහීම ඇවිල්ලා හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියටත් වටහා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි අද කවුරු හරි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මම රහත් වෙලා කියලා මෙතනට අහසින් ඇවිල්ලා බැස්සොත් ඒ ආවෙනම් රහතන් වහන්සේ කෙනෙක්මයි කියලා ඒකාන්ත විශ්වාසයෙන් වැඳ වැටෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඒක තමයි පුදුම. අහසින් පාත් වෙනකොටම මේනම් ඒකාන්තයෙන් ආර්යයන් වහන්සේ නමක් මේනම් රහතන් වහන්සේ නමක්මයි කියලා හිතන්න තරම් ඉක්මන් වෙන ස්වરૂපේ පැවැත්මක් තමයි ඔබට මට තිබෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් එබඳු ඍද්ධිමතුන් හිටියා. එබඳු ඍද්ධිමතුන්ගේ ප්‍රතිහාරයේ ඉදිරියේ බුදුහාමුදුරුවන්ගේ පසුපසින් වඩින සුනක්ඛත්ත වැනි හාමුදුරුවරු ගෞතමයන් වහන්සේ නොවේයි සම්මා සම්බුද්ධ මෙතුමාම නේද සරුවක්ඤ සම්මා සම්බුද්ධ කියලා හිතපු වාර තියෙනවා. කිසියම් ලෞකිකමය වූ සුවිශේෂී හැකියාවක් දැක්කහම ඉරියව්වල සාන්ත සංවර ප්‍රසන්න භාවයක් දැක්කහම ඒ මතුපිට ස්වරූපයෙන් ආර්ය භාවයේ පිළිබඳව සංකල්ප ඇති කරගන්න තරම් අපේ දැනුම බොළඳ වෙලා තියෙනවා. අහසින් ඇවිල්ලා පාත් උනත් පින්වතුනි අහසින් වැඩම කරලා මම සරුවඥයි මම සම්මා සම්බුද්ධයි මම රහතන් වහන්සේ නමක් කියලා කිව්වත් බුදුරජාණන් වහන්සේට සමීප වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේව සැබවින් අවබෝධ කරගත්ත කෙනා එකපාරට වැඳ වැටෙන්න යන්නේ නැහැ. ඔහු දන්නවා බුදුහාමුදුරුව හඳුනාගත්තනම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා. උන්වහන්සේගේ හැකියාවන් උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ ඉගැන්වීම දන්නවා. ඒ ටික දැනගන්නකොට ඊට මෙහා ඊට පහළින් තියෙන ලෝකේ කා ළඟක් තියෙන හැකියා දක්ෂතාවයන් පිළිබඳවත් දන්න. අපි බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තා කියලා කියන්නේ මේ ලෝකයම හඳුනගත්තා වෙනවා. අපි බුදුරජාණන් වහන්සේව සැබවින් හඳුනගත්තා නම් ඊට මෙහා තියෙන ඍද්ධි ප්‍රතිහාරයේ ඉදිරියේවත් අපි අබ් දෙක ඉස වෙන්නේ නැහැ, ධන නැමෙන්නේ නැහැ. ඒ ඍද්ධි ප්‍රතිහාරය මාර්ගයෙන් තොරව, නිවනින් තොරව ලෞකිකත්වයේ තුල ළඟා කරගත හැකි බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැටියට නම් අඩමස්සක් වටින දෙයක්. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පින්තපාත චාරිකාවේ ධර්මචාරිකාවේ වඩින අවස්ථාවක ගඟකින් එතර වෙන්න තියෙනවා. ගඟෙන් එතර කරවන ඔරු කරුවා පිරිසක් අරගෙන ගඟෙන් ඉගොඩට ගිහිල්ලා, ඉගොඩ ඉඳලා ඔරුව නැවත මෙගොඩට එනකන් දැන් බුදුහාමුදුරුව ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලා මෙගොඩ වැඩ ඉන්නවා ඔරුව එනකන් බලාගෙන. මේ අතරේ ආපු ලෞකික ඍද්ධිමත් කෙනෙක් ඇවිල්ලා බැලුවා, ගඟ දිහා බලාගෙන හිටියා, අදිෂ්ඨාන කළා මෙන්න දිය මත ඇවිදගෙන යනවා ඒගොඩට. දිය මත ඇවිදගෙන යනවා, බුදුහාමුදුරුවෝ ඔරුව එනකම් බලන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ ළඟම හිටපු සුණක්කත්ත හාමුදුරුවෝ හිතනවා, බුදුහාමුදුරුවෝ නම් සම්බුද්ධ නෙමෙයි, සරුවක්න නෙමෙයි. සරුවක්න නම් සම්මා සම්බුද්ධ නම් සියල්ල දන්නවනම් පුරුකාරයෙක් එනකම් බලාගෙන ඉන්න ඕනේ. අන්න අර මනුස්සයා සරුවක්න සම්මා සම්බුද්ධ සියල්ල දන්නේ, සියල්ල පිළිබඳව හැකියාව ඇත්තේ ඔහුටයි. අන්න ඔහු දිය මත ඇවිදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හාමුදුරුවන්ගේ චිත්ත පරිවිතර්කයේ අදහස දැක්කා. දැකලා මහණුන් වහන්සේලා දිසාවට හැරිලා අහනවා, මහණනි අර ඔරුකාරුවා මේ ගඟෙන් කෙනෙක්ව එතර කරන්න කීයක් අය කරනවද? ස්වාමීනි අඩමස්සයි. එදා තිබිච්ච අඩුම අවම මුදලේ වටිනාකම අඩමස්සයි. එහෙනම් මහණනි අර මිනිස්සයා කරපු අර පරාතිහාරයේ වටිනාකම කීයද? අඩමස්සයි. එච්චර වටිනාකමක් නැහැ මිනිස්සයා කරපු ප්‍රතිහාරයේ වටිනාකම අඩමස්සයි. ඒ ඔරුව අය කරන්නේ, ඔරු කරුවා අය කරන්නේ මේකෙන් ඈතර වෙන්න යන මුදල. එනිසා බුදුරජාණන් වහන්සේගේ දැක්ම අනුව එබඳු ප්‍රතිහාරයක් පවා වටිනාකම අඩමස්සයි. අඩමස්සක් කොට දැක්වූ එබඳු ප්‍රතිහාරයන් අද අපේ බෞද්ධයන් අතරදී කවුරු හරි පෑවොත් සුණක්කත්ත හාමුදුරුවන්ගේ පස්සේ යන තිරිස තමයි හුඟක් ඉන්නේ. ඒ නිසාම අද මම සියල්ල අවබෝධ කරගෙන මම බුදු වෙලා, මම පසේ බුදු වෙලා, මම මහරහත් භාවයට පත් වෙලා, මම අනාගාමී වෙලා, මම සකදාගාමී වෙලා, මම සෝතාපන්න වෙලා මෙහෙම පුද්ගල හැඳින්වීම තම තමා තුලින්ම සිද්ධ කරනකොට අපි සිය දහස් ගණනින් දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරගෙන යන්නේ දැන දැකද අවබෝධයෙන්ද කියන කාරණාව මේ වෙසක් සමය තුලවත් විචාරයට විමසීමට ගත්තොත් නම් හුඟක් වටිනවා. එනිසා පින්වතුනි බුදුහාමුදුරුව ගැන හොයන්න, බුදුහාමුදුරුව ගැන ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න දැනගන්න දේ නැවත නැවත ආවර්ජනය කරන්න, නැවත නැවත ඒ ගුණ ආවර්ජනය කරනකොට ඒකට කියනවා බුද්ධානුස්සති. අනුස්සති කියලා කියනවා සිහි කරනවට. නුස්සති සිහි කරනවා, නැවත නැවත සිහි කරනවා අනුස්සති, නැවත නැවත සිහි කරනවා බුදු ගුණ. නැවත නැවත සිහි කරනකොට ඒකට කියනවා බුද්ධානුස්සති. ඒක භාවනාවක්. බුදු ගුණ නැවත නැවත හරිම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඔය අද අපි කවුරු කවුරු බුද්ධානුස්සතිය වඩනවට වඩා නම් වෙනස් වෙන්න ඕන. අද අපි බුදු ගුණ වඩනවා කියලා කියන්නේ මොකක්ද? ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවා. එක්ක මෙන්න මේ පාඨය අග සිට මුලට, මුල සිට අගට ආවර්ජනය කරනවා, සිහි කරනවා, සබ්ද නගල කියනවා. හොඳයි, මේක නරකනේ. තවත් ටිකක් එහාට ගියාම තවත් සමහර කෙනෙක් බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා. තවත් සමහර කෙනෙක් මාගේ බුදුරජාණන් වහන්සේ මේ හේතුන් නිසා අරහන් නම් වනසේක, සම්මා සම්බුද්ධ නම් වනසේක, විද්‍යාචරණ නම් වනසේක, සුගත නම් වනසේක, ලෝකවිදු නම් වනසේක, මේ ආදී වශයෙන් වින වෙනම ගුණයන් පිළිබඳව නැවත නැවත සිහි කරන බවක්, හිතන විමසන බවක් තියෙනවා. මේ ටික තමයි බොහෝ වෙලාවට අපි බුදු ගුණ භාවනා හැටියට කරන්නේ. තවත් සමහර කෙනෙක් බුද්ධ ප්‍රතිමාවක්, බුද්ධ රූපයක් ඉදිරියට ගිහිල්ලා ළඟ තියාගෙන ඒ රූපයේ දිහා බලාගෙන ඇස් අරගෙන ඒ රූපයෙන් එළියට පිටතට අවධානය යොමු වෙන්න නොදී බුදුමුණ කමල දිහා බලාගෙන බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි ආදී වශයෙන් මෙනෙහි කරමින් බොහෝ වෙලාවක් බලා සිට ඇස් දෙක තියාගෙන ඒ ඇසට හමු වූ රූපයට හා සමානම හිතේ මැවෙන රූපය දිහා බලාගෙන බුදු ගුණ භාවනා වඩන ඇත්තොත් ඉන්නවා. ඉතින් මේ වැඩපිළිවෙළවල් වල අඩු වැඩි වශයෙන් යහපත් බවක් තියෙනවා. හොඳයි. හැබැයි අපි මෙච්චර කාලයක් මේ විදිහින් බුදු ගුණ වැඩුවා. ඇත්තටම අපට බුදු ගුණ වැඩිලාද? බුදුහාමුදුරුවෝ ගැන පසක් වුණාද? බුදුහාමුදුරුවන්ට අපි සමීප වුණාද? අපට මෙන්න මේ ප්‍රශ්නයට ලැබෙන උත්තර අනුවයි
අපි කළ දේ හරිද වැරදිද අඩුපාඩු සහිතද කියලා නම් තීරණය කරන්න වෙන්නේ. මම මෙච්චර කාලයක් මේ විදිහෙන් බුදුගුණ වැඩුවා කියලා කියන එක නෙමෙයි වැදගත්. ඒ කාලය නෙමෙයි වැදගත් වෙන්නේ. කාලය දීර්ඝවත් කෙටිවත් කම්නේ ඒ බුද්ධ ගුණය අවබෝධ කරගෙන බුදුහාමුදුරන්ට අපි සමීප වෙලාද? බුදුහාමුදුරන්ට සමීප වෙන්නේ කොහොමද? සමීප වුණා කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ටිකට ඔබෙන් පෞද්ගලිකව ලැබෙන පිළිතුර අනුව තමයි ඔබ වඩපු අනුගමනය කරපු දෙහි අර්ථවත් බව වටිනාකම අපට නම් මනින්න වෙන්නේ. අපි පෞද්ගලිකව විමසන්නේ නැහැ. ඔබ ඔබෙන් විමසලා බලන්න. මම බුදුහාමුදුරන්ට සමීපද? මොන විදිහින් උන්වහන්සේට සමීප වුණේ? සමීප වුණා කියලා කියන්නේ මොන පදනමේ ඉඳගෙනද? උපන්නේ තියෙන නිසාද කියලා බලන්න ඕන. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න උන්වහන්සේගේ සමීපයට යන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් අපි හදාගන්න ඕන. බුද්ධානුස්සතිය හැටියට බුදුගුණ සිහිකරන කෙනා, බුදුගුණ හඳුනාගන්න කෙනා මගේ ශාස්ත්‍රූන් වහන්සේ මෙබඳුයි, මම උන්වහන්සේගේ පසුපස්සේ යනවා නම්, මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, මම උන්වහන්සේගේ සමීපයේ ඉන්න කෙනෙක් නම් උන්වහන්සේගේ චර්යාවට සමවෙන්න ඕන. උන්වහන්සේ යමක්ද කියලා තියෙන්නේ, කරලා තියෙන්නේ, යම් විදිහකට හිතලා තියෙන්නේ, ඒ අනුව කටයුතු කරන කෙනාටයි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. ඒ අනුව කටයුතු කරන කෙනයි බුදුහාමුදුරන්ගේ සමීපයට ගියා කියලා කියන්නේ. දැන් බලන්න, ඔබේ චර්යාවත් මගේ චර්යාවත්, ශාස්ත්‍රූන් වහන්සේගේ චර්යාවත් සසඳමින් ගලපමින් බැලුව අපි බුදුහාමුදුරන්ට දුරද ළඟද කියන එක ඔබට මට විනිශ්චය කරගන්න පුළුවන්කම ලැබේවි. ඒක ඔබට බාරයි. දුර නම් ඉක්මනින් ලං වෙන්න. හරිම සැනසිලිදායකයි උන්වහන්සේට ලං වෙනකොට. උන්වහන්සේගේ සමීපයට යනකොට හරි සපදායකයි, සුවදායකයි. උන්වහන්සේගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න හරි දුකයි. බිය, කම්පනය, ගැටීම, ඇලීම මේවා වැඩි. සැනසෙල්ල හොයාගෙන නම් යන්නේ බුදුහාමුදුරුව ළඟට යන්නේ. බුදුහාමුදුරුව ළඟට ගිය කී දෙනෙක් සැනසුණාද බලන්ට. එක ළඟ ළඟ සිදුවුණු මරණ හයකින් පීඩාවෙන්ද අසරණ පටාචාරාව එලා සවැත් නුවර වීතියක් වීතියක් ගානේ දුව පැන ඇවිද්දා. උන්මත්තක භාවයට පත් වෙලා කාගෙන්ව සැනසුමක් ලැබුණේ? හැමතැනින්ම කටකැබිලිති වලින් ගසමින් උසුළු විසුළු හූ කියමින් ඇයගෙන් විනෝදාස්වාදයක් ලැබුව අය හිටියේ.
ඒ තව තවත් දුකටපත් කළා යල් හිතේ. ඒ බුදුජානන් වහන්සේ ළඟට යනකොටම නගනියනි සිහියලවා ගන්න, නගනියනි සිහියලවා ගන්න, මෙසවැත්නුවර ජේතවනාරාමේ දම්සභා මණ්ඩපය සිහියට නගා ගන්න හොඳ වෙලාවක්. මේ බුද්ධ ගුණ සිහි කරන බුදු ගුණ භාවනාවක් නේ. බුදුහාමුදුරු වැඩ ඉන්න තැනට එන දුකට පත්වෙච්ච පටාචාරාවෙන අසරණ අම්මට බුදුරජාණන් වහන්සේ කරුණා වදනින් කතා කළ හැටි, ඒ වදන් තුළ බුදුමුව කමලින් පිට වෙනකොටම දුකින් වේදනාවෙන් දෙවි දෙවි තෙවි තෙවි උන්මත්තක භාවයට පවා පත් වෙලා හිටිය අය මොහොතකින් සැනසෙන හැටි, බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටෙන හැටි සිහි කරලා බලනකොට පේනවා උන්වහන්සේගේ ළඟට සැබවින් ගියත්තන්ට කොච්චර සැනසෙල්ලක් ලැබුණාද කියලා. කිසා ගෝතමී වැනි අසරණ අම්මලා තමන්ගේ මැරිච්ච දරුවා ලයට තුරුළු කරගෙන සැනසිල්ල හොයාගෙන දෙයක් හැම තැනකින්ම නොලද සැනසිල්ල, සැබෑ සැනසිල්ල දම්සභා මණ්ඩපයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු හැටි සිහි කරලා බලනකොට අපට පේනවා බුදුහාමුදුරුවෝ ළඟට යනකොට කොච්චර දුක්ගිනි නිවෙනවද සැනසෙනවද කියලා. සුනීත සෝපාක රජ්ජු මාලාවෙනි අසරණ දරුවෝ කොච්චර දුකටපත් වෙච්ච ඇත්තද. බුදුරජාණන් වහන්සේ ළඟට සමීප වෙනකොටම සියලු දුක්ගිනි නිවිලා ගියා. එහෙනම් අපිත් බුදුහාමුදුරුවන්ගේ සමීපයට යමු. බුදුරජාණන් වහන්සේගේ සමීපයට යන්නේ කොහොමද? අද ජීවමානව නැන්නේ. බුදුහාමුදුරුවෝ ජීවමානව නැති වුණත් ධර්මමය කාය සම්පත්තියෙන් යුක්ත උන්වහන්සේ අදත් ලෝකෙ වැඩ ඉන්නවා. ඔය මාංශ කයෙන් යුක්ත දෙතිස් මහපුරුෂ ලක්ෂණයෙන් 90ක් කුඩා ලකුණෙන් යුක්ත වූ බුදුහාමුදුරුවන්ගේ බුදු සිරුරට ලං වෙච්ච අය හිටියා ඕනතරම් සැනසෙල්ල නොලබා. දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟම හිටපු කෙනෙක් සැනසුනේ නෑ. ඒ වගේ කොච්චර හිටියද එදා බුදු සිරුර ළඟම හිටියා ඒත් බුදුහාමුදුරුවන්ට හුඟක් දුරස්. එනිසා එදත් බුදුහාමුදුරුවන්ට සමීප වුණා කියලා කියන්නේ කයට සමීප වුණා නෙමෙයි, උන්වහන්සේගේ ගුණයට සමීප වෙච්ච අයයි සැබෑ සැනසිල්ල ලැබුවේ. එනිසා අදත් අපිට බුද්ධ කාය සම්පත්තියෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ නැති වුණාට ධර්ම කාය සම්පත්තියෙන්, ගුණ කාය සම්පත්තියෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ වමානයි. අපි උන්වහන්සේට ලං වෙමු, අපි උන්වහන්සේට සමීප වෙමු. එතකොටයි අපට සංසිඳීම සැනසීම ලැබෙන්නේ. එහෙනම් අපි ඒ සංසිඳීම සැනසීම ලැබෙන විදිහට අපි උන්වහන්සේට ලං වෙන්න ඕන. බුදුගුණානන්තයි බුදුගුණානන්තයි කියලා හිතුව පමණින් හිම වෙන්නේ නැහැ. අරහං සම්මා සම්බුද්ධ විද්‍යා චරණ මේ ගුණ ටික අග සිට මුලට මුල සිට අගට කිව් පමණකින් එක වෙන්නේ නැහැ. ඒක උනේ නැනේ. අරහං නම් වෙනසේක මාගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක මියාදී වශයෙන් වෙන්වෙන් කොට හිතාගෙන හිතාගෙන ගියත් අපි බුදුහාමුදුරන්ට එච්චර සමීප වුණේ නැහැ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේට සමීප වෙන විදිය හොය හොයා ඒ අනුව අනුගමනය කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කළන්නේ. ඒක ටිකක් දැනුමක් අවබෝධයක් ඇතුව කරන්න ඕන වැඩ පිළිවෙලක්. බුදු ගුණයට සැබවින් සමීප වෙන්න නම් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පළමුව සොයා බලන්න ඕන බුදු සිරිත, බෝසත් සිරිත ඇසුරේ. එතකොට අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැටහෙනවා. ඒක තමයි අධ්‍යක්ීමේට ගලපනවා. ලෝකයක් එක්ක සංසන්දනය කරනවා. අනේ මම නම් ලෝකේ අනිත් අය නම් මෙහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි. එහෙනම් මමත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් මේ ලෝකේ අනිත් අය කරන විදිහට නෙමෙයි මම බුදුහාමුදුරුවෝ විදිහටයි කටයුතු කරන්න ඕනේ. අන්න බුදුහාමුදුරුවන්ට සමීප වෙන හැටි අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත මේක භාවනාවක් කරගන්න මේ කියන දේත් එක්ක මනස ඒ අනුව ඒ දර්ශන සිතින් දකිමින් සදහසිත ඇති කරගන්න බලන්න. අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කතා කරනකොට කියනවා රහසින්වත් පවුල් නොකළ හේයින්ද සියලු පාපයන්ගෙන් මිදුණු හේයින්ද කෙලෙස් සතුරන් දුරු කළ හේයින්ද කෙලෙසුන් කෙරෙන් මිදුණු හේයින්ද සංසාර චක්‍රයේ අර සිඳලු හේයින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන හේයින්ද අරහං නම් වන සීක අරහං නම් වන සීක. දැන් ඔන්න බුදුහාමුදුරුවන්ගේ ගුණ අතරේ අපි භාවිතා කළ ටික දැන් බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා අරහං නම් වන සීක. මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සීක. ඇයි අරහං කියලා කියන්නේ? එතකොට අපිට ලැබෙන උත්තර ටික තමයි රහසින්වත් පවුණු කළ නිසා, කෙලෙස් සතුරන් දුරු කළ නිසා, සංසාර චක්‍රය අරසිඳලු නිසා, සියලු දෙනාගේ පුද පූජාවන් ලබන්ට සුදුසු වෙච්ච නිසායි අරහං කියලා කියන්නේ. ඉතින් අපි ටිකක් ඊට සීමා නොවි බලමු සැබවින්ම බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ කොහොමද කියලා සැබෑ විමසීමක් කරලා බලන්න. ඇත්තටම අරහන්ද කියලා. අරහන් කියන වචනේ තේරුම සුදුස්සා කියන අර්ථය. අරහන් කියන වචනේ තේරුම සුදුස්සා කියන අර්ථය. කුමකටද සුදුසු? කුමකටද සුදුසු? සියලු දෙනාගෙම පුද පූජා ලබන්න ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන්න සුදුසුයි බුදුරජාණන් වහන්සේ. එනිසා උන්වහන්සේට කියන සුදුසුයි කියලා, සුදුසු බවයි අරහං කියලා කියන්නේ. එතකොට ලෝක හැම දෙනාගෙම පුද පූජා ලබන්න සුදුසුයි. අනිත් අය සුදුසු නැද්ද? අනිත් අයගේ බුදුහාමුදුරන්ගේ වෙනස මොකද්ද? දැන් ලෝකේ කවුරු හරි යමක් දෙනවා නම් පිළිගැනීමේ හැකියාව, බාර ගැනීමේ හැකියාව ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. අනුන් කවුරු හරි දෙනවා නම් දෙන දේ බාර ගැනීමේ හැකියාව ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. ලෝකේ අනිත් අයටත් තියෙනවා. එහෙනම් සුදුසුකම කියලා කියන්නේ මේකටද? මොකද්ද මේකේ විශිෂ්ට ලක්ෂණ? හොයලා බලන්න.
මේ ලෝකේ හැම කෙනෙක්ම යමක් දෙන්නේ ආමිසයෙන් වේවා ප්‍රතිපත්තියෙන් වේවා යම් පූජාවක්ින් පුදන්නේ යම් කෙනෙක්ව නිකන් නෙමෙයි ලෞකික වේවා ලෝකෝත්තර වේවා යම් අපේක්ෂාවක් ඇතුව ලෞකික අපේක්ෂාවක් ලෝකෝත්තර අපේක්ෂාවක් ඇතුව සමහර කෙනෙක් සක්විති රජ වෙන්න සක්වරය වෙන්න දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් රාජ සිටු සම්පත් අපේක්ෂාවෙන් වෙන්න පුළුවන් ආමිත ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පුදන්න. තව කෙනෙක් බුදු බව පසේ බුදු බව මහරහත් පදවි අග්‍රශ්‍රාවක අසූ මහා ශ්‍රාවක ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරගෙන වෙන්න පුළුවන් ඒ ආමිත ප්‍රතිපත්ති පූජාවල යෙදෙන්නේ. එතකොට මෙන්න මේ ලෞකික ලෝකෝත්තර අපේක්ෂාවන් ඇතුවයි ලෝකයා එබඳු පිළිවෙත්වල යෙදෙන්නේ. එබඳු පිළිවෙතක් එබඳු පූජාවක් ලබන්න සුදුසු වෙන්නේ කවුද? ඒ බලාපොරොත්තු ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න පුළුවන් කෙනා. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා ලෝකයාගේ ඉෂ්ට කරලා දෙන්න පුළුවන් යම් කෙනෙක්ද එබඳු උත්තමයන් වහන්සේ සුදුසුයි සියලු දෙනාගේම පුද පූජා ලබන්නේ. දැන් බලන්න ලෝකෙ පහළ වෙච්ච අයට ඒ පුළුවන්කම තියෙනවාද කියලා සහේතුකව. දැන් බලන්න ඕන මේ සුදුසුකම ලැබුණි කවුරු හරි දුන්නද? අද නම්බුනාම තියෙනවනේ, සම්මුති නාම දෙනවනේ. එහෙම ලැබිච්ච එකක්ද රජවරු දුන්නු එකක්ද? ගෙදර රජපවුලෙන් ලැබිච්ච නාමයක්ද මේක? නෑ. උන්වහන්සේ මේ සුදුසුකම ලැබුවේ නිකන් නෙමෙයි, කාගෙන්වත් ලැබුණා නෙමෙයි, පිනත පහළ වුණා නෙමෙයි, රහසින්වත් පවුන කළ නිසා, කෙලෙසුන් කෙරෙන් දුරු වෙච්ච නිසා, සංසාර චක්‍රය අර සිඳලු නිසායි උන්වහන්සේට මේ සුදුසුකම ලැබුණේ. දැන් අපි බලන්න ඕන ඇත්තටම බුදුරජාණන් වහන්සේට ඒ සුදුසුකම ඒ අරහම් ගුණය අයිතිද නැද්ද? මේ ලෝකෙ පහළ වෙච්ච සියලු ශාස්ත්‍රවරු අතරේ බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රාවකයාට මානසික මානසික නිදහසක් දුන්නු ශාස්ත්‍රූවරයෙක් නෑ. අනිත් හැම ආගමක ශාස්ත්‍රූවරයා ගැන සැක කරන්න බෑ. අනිත් හැම ආගමකම ශාස්ත්‍රූවරයා ගැන විවේචනය කරන්න බෑ. අනිත් හැම ආගමකම ශාස්ත්‍රූවරයා ගැන විමර්ශනය කරන්න බෑ, සොයන්න බෑ තහනම්. එහෙම කරනවා නම් ශාස්ත්‍රූවරයාට අගෞරවය කිරීමක්. ශාස්ත්‍රවරයාට නිନ୍ଦා අපහාස කිරීමක් යක්ෂයාට අයිති දෙයක් හිටියටයි සලකන්නේ. මේ ශාසනයෙම නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විමර්ශනය කරලම හොයලා බලලම අදහන්න පිළිගන්න. ඒක ඉතින් තථාගතයන් වහන්සේ පිළිබඳව පවා සොයන්න විමසන්න ඉඩ දුන්නා. ඒ නිසා අපිත් බුදුහාඳුරේ කාන්තෙන් අරහං, පෞකලෙ නෑ කෙලෙස් පහළ වුණේ නෑ නිසා අරහං කියලා වචන මාත්‍රයෙන් ගත යුතු නෑ. එහෙම ගත්තොත් අපි බුදුහාඳුරුවන් සැබවින් හඳුනාගත්තා වෙන්නේ නෑ. අපිත් සැබවින්ම බුදුරජාණන් වහන්සේට මේ අරහං ගුණය අයිතිද? බලන්ට අන්න බුදුගුණ භාවනාව එතකොටයි උපදින්නේ. සැබවින්ම බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නැද්ද? සැබවින්ම උන්වහන්සේගේ సంతානය තුල කෙලෙස් උපන්නේ නැද්ද? බුදු සිරිත සිසාරා පන්සාලිස් වර්ෂයක කාලය පමණක් නොවේ. ගිහි ගෙදර බෝසත් සිරිතත් එක්කම සංසන්දනය කරලා බැලුවත් උතුම් ගුණ මතුවෙනවා. එතකොට බුදු සිරිත සිසාරා සොයාගෙන යන්න පුළුවන්. එතකොට කොතන හරි තියෙනවද උන්වහන්සේ කයින් වචනින් සිතින් පව කරපු තැනක්? කොතන හරි තියෙනවද උන්වහන්සේගේ හිත කිලුටු වෙච්ච තැනක්? අන්න හොය හොයා හොය හොයා යන කෙනාට, විමර්ශනය කර කර යන කෙනාට, අනේ බුදුහාමුදුරුව කවදාවත් කයින් වචනින් සිතින් අකුසල් කරලා නැහැ. කොතනකවත් උන්වහන්සේගේ සිතේ කිලුටක් ඇති වෙච්ච ලක්ෂණයක් බුදු සිරිතේ කොතනකවත් හමු වෙන්නේ නැහෙනි. අනේ එහෙනම් උන්වහන්සේ සැබවින්ම රහසින්වත් පව් කරලා නැහැ නේද? සැබවින්ම උන්වහන්සේ කෙලසම් කරෙන් දුර වෙලා නේද? මෙන්න මේ අවබෝධය ලබන කෙනා බුදුහාමුදුරන් සමීපයට ගියේ. අන්ධ විශ්වාසයේ මත නෙමෙයි බුදුහාමුදුරුව ගැන ඇදහිීමක් ඇති කරගෙන තියෙන්නේ. අමූලික ශ්‍රද්ධා නෙමෙයි එතකොට. අවබෝධයෙන් බුදුහාමුදුරුවන් හඳුනගෙන තියෙනවා. එහෙනම් අන්නේ බුදු සිරිත සොයා විමර්ශනය කරන, බුදුගුණ විශ්ලේෂණය කරන, විමසා බලන වැඩපිළිවෙලටයි අපි බුදුගුණ භාවනාව කියලා හඳුන්වන්නේ. මම මේ උදෑසන භාවනාවක් කරවන්න ගිහිල්ලා මේ බොහෝ දෙයක් කියන්න උනේ. යමකට පැවරුමක් කරනවා නම් ඒක හරියට කියලා ඉන්න ඕන. එනිසා සම්මතයේ තියෙන දේ පිළිබඳව අපි 100%ක් වැරදියි කියන්නේ බොහෝ යහපත්, නමුත් එහි අඩුවකුත් තියෙනවා. එනිසා අපි එතනම නෙමෙයි එතනින් එහාට යන්න ඕන. ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපෙන් බණ අහන්න හුඟක් දෙනෙක් අකමැති. ඒ අමාරුයි, ගැඹුරුයි, ලේසි නෑ. අනිත් ඇත්තනම් මිහිරි හඬින් ගායනා කරනවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි. ඉතින් අපිත් භාවනා කරනවා කියලා අපිට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි. හරි ලේසි. ඕකනේ අද භාවනා කියලා හුඟක් දෙනෙක් හිතන් ඉන්නේ. කවුරු හරි මිහිරි හඬින් ගායනා කරනකොට ඒක අහගෙන ඉන්නවා, ඒක නැවත වතාවක් හිතනවා, නැත්තම් කඩින් කියනවා. ඉතින් භාවනා කළා තමයි. මේක තමයි අද තියෙන භාවනාව. ඉතින් අපි එක නරකයි කියන්නේ, ඒක යම් හොදක් තියෙනවා. හැබැයි එතන නතර වෙන්න එපා. එතන නෙමෙයි සැබෑ තැන. ලේසි කියලා එතන රැඳෙන්න එපා. වතුරට බැහැලා ගඟට බැහැලා පල්ලෙහාට පීනන එක ලේසි. උඩහාට පීනන එක අමාරුයි. මේ ලේසි අමාරුව ගැන අපි බලන්න ඕන. අපිට එගොඩ වෙන්න තියෙන කෙම්බිම කොතනද කියලා බලලා. අපිට ගොඩ වෙන්න තියෙන කෙම්බිම ක්ෂේම භූමිය තියෙන්නේ ගඟෙන් ඉහළනම්. එතෙන්ට නම් යන්න අපේක්ෂාව අමාරු දේ තෝරගන්න වෙනවා. ගැඹුරු දේ තෝරගන්න වෙනවා. උඩහට පීනන්න වෙනවා. ක්ෂේම භූමිය උඩහතියෙද්දී ලේසි පහසුයි පල්ලෙහාට පීනන එක කියලා. ලේසි දේ පහසු දේ තෝරගත්තොත් ඔබ ක්ෂේම භූමියෙන් කෙම්බිමින් ඈත් වෙනවා මිසක් ලං වෙනව නෙමෙයි. මෙන්න මේ යථාර්ථය අමතක කරන්න එපා. පින්වතුනි, නිවැරදි දේ, වඩාත් නිවැරදි දේ අපි හොයාගෙන යන්න ඕනේ. එනිසා මේ බුදු ගුණ ටික නැවත නැවත අග සිට මුලට මුල සිට අගට හිතන එක බුදු ගුණ අනන්තයි අනන්තයි කියේ කිය සිහි කර කර ඉන්න එක හරි ලේසියි. හරිම ලේසියි. නමුත් අපට අවශ්‍යතාවය විස්ත වෙලා නැත්තම්, විස්ත වෙන්නේ නැත්තම් අපි ඒ ලේසි දෙයම නැවත නැවත අනුගමනය කරනවාද කියන එක ඔබ විසින් විසඳාගත යුතු, ඔබ විසින් තීරණය කළ යුතු තැනක් වෙනවා. ඒක අපිට අයිති නෑ. අපිට තියෙන්නේ හරි දේ, වඩාත් හරි දේ දන්න තරමකින් කියලා දෙන එක. සැබවින්ම ඔබට බුදුහාමුදුරුව ළඟට සමීප වෙන්න අවශ්‍ය නම්, සැබෑ බුදුගුණ භාවනාවක් කරන්න නම් ඔබ පළමු කොට බුදු සිරිත දැනගන්න ඕන. අඩුතරමින් ඇසතු බෝරුකින් ආරම්භ වුණු කුසිනාරාවේ සල්තුරු සෙවණෙන් නිමාවට ගිය ඒ බුදු සිරිත ගැන දැනුවත් වෙලා ඉන්න ඕන. නැත්නම් අමාරුයි මේ කාර්යය හරියට කරන්න. මේ කාර්යය හරියට කරෙන්න නම් ඒක දැනුවත් වෙන්න. ඊළඟට ඔබේ පෞද්ගලික අධ්‍යක්ීම තමයි ඊළඟට අවශ්‍ය කරන්නේ. මේ දෙකයි සසඳන්නේ. ඒක ලෝකයේත් එක්ක සසඳගත්තත් කමක් නෑ. රහසින්වත් පවුණු කළසේක. දැන් අපි ඇත්තටම බුදුහාමුදුරුව රහසින්වත් පවු කරණයක්ද සියලු පවු වලින් නේද? ඒ ගුණේ සැබවින් හොයන්න නම් අපි ඉගෙනගෙන ඉන්න ඕන නේද? අපට උගන්වලා තියෙන්න ඕන නේද? පව් කියන්නේ මොනවද?